Honorable Jeevan Thonnaman, you have 6 minutes.
கௌரவ பிரதீப்த விசாலர் அவர்களே, இன்னைக்கு மலையகத்தில் இருக்க சுகாதார நிலைமை பற்றி கட்டாயம் பேசியாகணும். முதல்ல சொல்லணும்னா, இந்த நுவரேலியா மற்றும் மஸ்கேலியா ஹாஸ்பிட்டல் ஒரு உதாரணம் எடுத்துக்கிட்டீங்கன்னா, அங்கே இருக்க உட்கட்டமைப்பு வசதிகள் சரியான குறைவு, சுகாதார வசதிகளும் சரியான குறைவு. இதை பற்றி மக்கள் திரும்ப திரும்ப காலகாலமாக இதை பற்றி எங்கள் கவனத்தை கொண்டாந்துருக்காங்க, கட்டாயம் அதை சீர்திருத்தம்னு நம்புறேன். அது மட்டும் இல்லாமல் இந்த ஹாஸ்பிட்டல், இந்த நான் ஏற்கனவே சொல்லியிருக்க மாதிரி மலையகத்தில் 6 பிரதான ஹாஸ்பிட்டலில் ஒரு பெரிய ஊழியர் பற்றாக்குறை ஒன்று இருக்கு. அது டாக்டர்ஸ் ஆ இருந்தாலும் சரி, இல்லாட்டி நர்சஸாக இருந்தாலும் சரி, தேர்ஸ் அ வெரி பிக் ஷார்ட் ஸ்டாஃப் இஷ்யூ. அதே நேரம் இந்த லிந்துல்லா ஹாஸ்பிட்டல் வந்து மண்சரிவு அபாயத்துக்கு உட்பட்ட ஒரு ஹாஸ்பிட்டல். அதை வந்து கட்டாயம் நாங்கள் இடமாற்றம் செஞ்சே ஆகணும், ஏன்னா ரீலொகேட் பண்ணால் மட்டும்தான் எங்களால் சேவையை ஒரு நியாயமான முறையில் கொண்டு போக முடியும். அண்ட் இன் த சேம் வே, மஸ்கேலியா மற்றும் கொட்டகல ஹாஸ்பிட்டலில் தேர்ஸ் அ லேக் ஆஃப் கரோனர்ஸ். மஸ்கேலியா மற்றும் கொட்டகல ஹாஸ்பிட்டலில் கரோனர் பற்றாக்குறை ஒன்று இருக்கு. அதையும் நான் இந்த சபையில் தெரிய விரும்புகிறேன். அண்ட் அங்கே இருக்க டாக்டர்ஸை இன்னைக்கு நான் பாராட்டி ஆகணும், ஏன்னா இன்னைக்கு இருக்க டாக்டர்ஸ் வந்து நீங்கள் இருக்கிற ஹாஸ்பிட்டலில் பார்த்தீங்கன்னா உட்கட்டமைப்பு வசதிகள் சரியான குறைவு. ஆனாலும் இந்த குறைந்த வசதிகளை வச்சு டாக்டர்ஸ் வந்து அவங்களால எவ்வளோ சேவையாற்ற முடியுமோ சேவையாற்றிட்டு இருக்காங்க. அதை கட்டாயம் பாராட்டி ஆகணும். ஆனால் அதே நேரத்தில் அவங்களுக்கு தேவையான உட்கட்டமைப்பு வசதிகளும் ரிசோர்ஸஸும் கட்டாயம் ப்ரொவைட் பண்ணி ஆகணும். அண்ட் சேம் வே, ஐ வுட் லைக் டு ஸ்பீக் அபவுட் த நியூட்ரிஷியஸ் ஸ்டேட்டஸ் ஆஃப் த மதர் அண்ட் சைல்டு. பிகாஸ் ஆஸ் வி ஆர் அவேர், ஃபார் அ சைல்டு தி ஏர்லி சைல்ட்ஹுட் கேர் இஸ் வெரி இம்பார்ட்டன்ட், பேசிக்லி ஃப்ரம் பிரெக்னன்சி டில் அபவுட் தி ஏஜ் ஆஃப் 8. அண்ட் வி நீட் டு ப்ரொவைட் த நியூட்ரிஷன்ஸ் தட் ஆர் நீடட் for the healthy development of the child and the mother. But on the bright side, I'd like to say the number of maternal deaths that have taken place in Norelia have reduced drastically in the past 10 years. And we still hope to continue that and bring it to an all. And adumattullama in the COVID sambandhama sila vishayangal solliyaganum, ena innikku neenga paathirupeenga veli maavattathil irundhu neraiya per malayagathukku varanga, adha nama thavarthukkanum, ena innikku இந்த கோவிட் பிரச்சனை இன்னைக்கும் பெருசா போயிட்டு இருக்கு. ஆனா இந்த கவர்மெண்ட் வந்து எவ்வளவு கஷ்டப்பட்டு அதை கட்டுப்படுத்த முடியுமோ அதை நாங்கள் கட்டுப்படுத்திதான் இருக்கோம். அப்படி இருக்கும்போது மக்களும் இதுக்கு ஒத்துழைப்பு தந்தாகணும், ஏன்னா யார் என்ன சொன்னாலும் கடைசியில் விழிப்புணர்வால் மட்டும்தான் இந்த கோவிடை நம்மளால தாண்ட முடியும். அப்படி இருக்கும்போது வெளி மாவட்டத்திலிருந்து மக்கள் மலையகத்துக்கு வரதை கட்டாயம் தவிர்த்துக்கணும், ஏன்னா எல்லாரும் லைன் வீட்டில் இருக்காங்க, அதே மாதிரி எல்லாரும் ஒருத்தருக்கு ஒருத்தர் பழகம், இந்த மாதிரி பிரச்சனைகள் இருக்கு. அண்ட் எங்க சைட்ல இருந்து எங்க அமைச்சியின் ஊடாக நாங்கள் வந்து ராணுவத்துக்கும் சரி, சுகாதார அதிகாரிகளுக்கும் சரி, காவல்துறைக்கும் சரி, நாங்கள் வந்து பிபிஇ கிட்ல இருந்து அவங்களுக்கு தேவையான சேஃப்டி எக்யூப்மெண்ட் அத்தனையும் நாங்கள் தந்திருக்கோம். அதே மாதிரி இந்த தனிமைப்படுத்தி இருக்க மக்களுக்கு நாங்கள் வந்து நிவாரணப் பொருட்களும் வழங்கியிருக்கோம். ஆனால் ஒரு விஷயம் நான் இங்கே முக்கியமாக சொல்லி ஆகணும், இதெல்லாம் இது வரைக்கும் மலையகத்தில் இருந்த சுகாதார நிலைமைகள், ஆனால் அதை விட முக்கியமான ஒரு விஷயம் சொல்லி ஆகணும், அக்சசபிலிட்டி டு குவாலிட்டி ஹெல்த் கேர், விச் இஸ் அன் எசென்ஷியல் ரைட். அதாவது தரமான சுகாதார சேவையை பெற்றுக்கொள்வது ஒரு பெரிய சவாலாக இருக்கு மலையகத்தில். ஒரு சிறந்த உதாரணம் ஒன்று சொல்லியாகணும் இது கண்டிப்பாக. போன வாரம் நான் பாராளுமன்றத்தில் பேசும்போது நான் வந்து ஒரு விஷயம் சொல்லியிருந்தேன், என்னோட அனுதாபத்தை தெரிவிச்சிருந்தேன் மருதை தலைவர் இன்னும் ஒரு நபருக்கு. நான் அடுத்த நாள் உடனே நான் போயிருந்தேன், அங்கே போய் அவங்க குடும்பத்தை பார்த்து பேசும்போது எனக்கு தெரிய வந்த விஷயம் என்னன்னா, அவருக்கு வந்து நெஞ்சு வலி வந்து அக்ரபத்திர வைத்தியசாலைக்கே கொண்டு போயிருக்காங்க. அக்ரபத்திர வைத்தியசாலையில வந்து வசதிகள் பத்தலைன்னு நுவரேலியா வைத்தியசாலைக்கு அனுப்பியிருக்காங்க. அக்ரபத்திரிலிருந்து நுவரேலியா அது ஆம்புலன்ஸ் போனோம்னா கிட்டத்தட்ட 1 மணி நேரத்துலேருந்து 1.5 மணி நேரம் எடுக்கும். நானோயால இவர் வந்து ஒரு தண்ணி கேட்டிருக்காரு, அந்த தண்ணியை கூட தர முடியாம அவர் அங்கேயே உயிரிழந்திருக்கார். ஆனா இன்னைக்கு நீங்க பாத்தீங்கன்னா இதான் நிலைமை. இங்கே நம்ம வந்து இந்த தோட்ட பகுதிகளில் இருக்க அக்ரபத்திரையா இருக்கட்டும், இல்லாட்டி டயகமாவா இருக்கட்டும், இந்த மாதிரி வைத்தியசாலைகள்ல இருந்து நம்ம நிறைய பேர் வந்து கண்டிக்கும் நூரேலியாக்கும் அனுப்பிட்டு இருக்கோம். ஆனா அந்த ஒவ்வொரு நிமிஷமும் முக்கியம். இப்படி இருக்கும்போது அவங்களுக்கு அந்த சுகாதார சேவையை பெற்றுக்கொள்வது ஒரு பெரிய சவாலா தான் இருக்கு. இந்த மாதிரி சம்பவத்தை நம்ம வந்து தவிர்த்தாகணும். அன்னைக்கு நான் வந்து அவங்க வீட்டுக்கு போகும்போது அந்த 3 பொம்பளை பிள்ளைங்களுக்கு நான் என்ன பதில் சொல்றதுன்னு தெரியல. ஏன்னா என்கிட்ட அவங்க சொன்னது என்னன்னா, அவங்க எங்களோட தந்தையை நாங்க காப்பாத்திருக்கலாம், என்னோட தந்தை மறைந்து போகும்போது கூட இதே நிலைமை தான் என்கிட்டயும் இருந்துச்சு. இப்படி இருக்கும்போது நம்ம கட்டாயம் ஒரு இதுக்கு ஒரு மாற்றத்தை கொண்டு வரணும். உண்மைக்கும் இந்த விடயத்தில் நான் வெக்கப்படுறேன், வேதனைப்படுறேன். இப்படி இருக்கும்போது இதை கட்டாயம் மாற்றணும் எனக்கு ஒரு நம்பிக்கை இருக்கு. ஏன்னா இன்னொரு உதாரணம் சொல்லி ஆகணும், நான் தேர்தல் முடிஞ்ச ஒரு வார காலம் இரவு ஒரு 11 மணிக்கு எனக்கு தொலைபேசியில் ஒரு அழைப்பு வந்துச்சு. அதுல வந்து ஒரு கர்ப்பிணி பெண் வந்து என்கிட்ட போன்ல பேசி சொல்லியிருக்காங்க. அதாவது அவங்க டிக்கோயா ஹாஸ்பிட்டலுக்கு போயிருக்காங்க. அங்க டிக்கோயா வைத்தியசாலைக்கு போகும்போது அங்க கிட்டத்தட்ட ஒரு 44 கர்ப்பிணி பெண்கள் அட்மிட் ஆயிருக்காங்க. அந்த 44 கர்ப்பிணி பெண்களுக்கு வெறும் 20 கட்டில் தான் இருந்துச்சு. 2 கர்ப்பிணி பெண்ணு ஒரு கட்டில போட்டிருக்காங்க. ஆனா இதுதான் திருப்பி ஆரம்பத்துல இருந்து இதே பிரச்சனை, உட்கட்டமைப்பு வசதி. ஆனா ஒரு விஷயம் நான் வந்து சுகாதார அமைச்சர் பவித்ரா வன்னியராஜ் அவர்களுக்கு நான் கட்டாயம் நன்றி சொல்லி ஆகணும். காரணம் என்னன்னா, இந்த விஷயத்தை அவங்களுக்கு தெரியப்படுத்தின உடனே இன்னைக்கு நீங்க பாத்தீங்கன்னா கிளென்கென் ஹாஸ்பிட்டல் அந்த வேலை நடந்துட்டு இருக்கு. அந்த உட்கட்டமைப்பு வசதிகளை உருவாக்குறதுக்கு வேலை திட்டம் போயிட்டு இருக்கு. அதே மாதிரி நுவரேலியா ஹாஸ்பிட்டலும் மஸ்கேலியா ஹாஸ்பிட்டலும் டயகமா ஹாஸ்பிட்டல், இந்த 3 ஹாஸ்பிட்டலுக்கு கட்டாயம் முக்கியத்துவம் தந்தாகணும். கடைசியா
இன்னொரு விஷயம்,
அதே மாதிரி கண்டி மாவட்டத்தை பொறுத்த வரைக்கும் இப்ப எதிர்த்தரப்புல கண்டி மாவட்ட உறுப்பினர் இருக்காரு, அவருக்கும் இந்த விஷயம் நல்லாவே தெரியும். கண்டி மாவட்டத்தை பொறுத்த வரைக்கும் கண்டி மாவட்டத்துல தோட்டப்புறத்துல இருக்க டிஸ்பென்சரிஸ் நிறைய மூடப்பட்டிருக்கு. இப்படி மூடப்பட்டோன்னா உடனே அங்க இருக்க மக்களுக்கு தான் இது கஷ்டம். அதையும் நம்ம வந்து ஒரு புது சிஸ்டம் ஒன்று கட்டாயம் கொண்டு வந்தாங்க. அண்ட் லாஸ்ட்லி ஐ ஜஸ்ட் லைக் டு ஆட், வி ஆல்சோ ஆர் கமிங் அப் வித் அ ப்ரோக்ராம் Hopefully, you know, with assistance from external resources as well, to introduce paramedics for emergency solutions in the upcountry areas as ambulances cannot access certain areas in the estates. Thank you.
Thank you. Honorable Mrs. Talata Atukorle, you have 16 minutes. Order, please. Honorable Ajit Rajapaksha to the chair.
ගරුමන්ත්‍රීතුමනි, අද දවසේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ කාර්ක සභාවේ වැයශීර්ෂයට සහභාගී වෙන වෙලාව මම හිතන්නේ මට පොඩ්ඩක් සුවිශේෂී අවස්ථාවක් හැටියට මම සලකනවා. විශේෂයෙන්ම අපේ දිස්ත්‍රික්කය දීර්ඝ කාලයක් නියෝජනය කරන මන්ත්‍රීතුමියක් අද සෞඛ්‍ය අමතිවරිය හැටියට වගේම කාන්තාවක් අද සෞඛ්‍ය අමතිවරිය හැටියට කටයුතු කරන වෙලාවක මේ විවාදයට සහභාගී වෙන්න ලැබීමත්, ඒ වගේම රටේ තීරණාත්මක අවස්ථාවක් කොවිඩ් වසංගතයත් සමග ඇති වෙලා තියෙන වෙලාවක මේ විවාදයට සහභාගී වෙන්න ලැබිච්ච එක ගැන. විශේෂයෙන්ම මේ වෙනකොට මිලියන 65කට පමණ ගෝලීයව මේ ආසාදනය ඇති වෙලා මේ වෙනකොට විශාල පිරිසක් නැති වෙලා අපේ රටේත් 20,000ක් ඉක්මවල හැදිලා, ඒ වගේම ඒ 20,000 වගේම මරණ සංඛ්‍යාව දැන් එනකොට එන්න එන්න වැඩි වෙමින් පවතින වෙලාවක තමයි අපි අද මේ විවාදයට සහභාගී වෙන්නේ. අපි පුංචි දූපතක්, මේ වෛරසය ජනවාරි මාසේ මේ රට තුළට ඇතුල් වෙන්න තිබිච්ච අවස්ථාවේ මේක වළක්වා ගන්නට පුළුවන් කමක් ඇත්තටම එදා තිබුණා. මොකද මේක කොහොම ආවත් මේ වතුරෙන් තමයි මුළු දූපතක් හැටියට තියෙන අපේ රටට එන්න තියෙන අවස්ථාව වළක්වා ගන්න තිබුණා. නමුත් ඒ වෙලාවේදී 3-2 බලයක් ගන්නත්, ඒ වගේම ඒ මැතිවරණයක් ගැන තිබිච්ච අවශ්‍යතාවය නිසා ඒ වෙනුවෙන් මූලිකත්වය, ඒ වෙනුවෙන් අවශ්‍ය ප්‍රමුඛතාවය ලබා නොදීම නිසා තමයි එදා ව්‍යාප්තිය පාලනය කරගන්න අපිට පුළුවන්කමක් ඇති වුණේ නැත්තේ. ඒ වගේම තමයි එදා මේ මැඩපවත්වීමට පත් කරන ලද ජනාධිපති කාර්ය සාධක බලකාය සෞඛ්‍ය අමාත්‍යවරියගේ සභාපතිත්වයෙන් පත් කළා, විශේෂඥ දැනුම තියෙන විශේෂඥයින්ගේ සහභාගීත්වයෙන් පත් කළ යුතුව තිබිච්ච කාර්ය සාධන බලකායක් වෙනත් අයට ඒකේ වගකීම බාර දුන්නා. අපි දන්නවා මේ සඳහා විශේෂයෙන්ම යුද හමුදාව සහාය ලබා ගන්න, මේක මැඩ පවත්වන්න, ඒ රෝගීන් සොයා ගන්න, මේ හැම දෙයකටම යොදවා ගන්න පුළුවන් වුණත්, අවස්ථාව තිබුණත්, ඒ වෙලාවේදී මේක සම්පූර්ණයෙන්ම විශේෂඥ දැනුම තියෙන, මේ සම්බන්ධයෙන් පුහුණුව ලැබපු, ඒ වගේම විෂය භාර ඇමතුමිය මේට ඒ වගකීම බාර දුන්නා නම් මීට වැඩිය වෙනස් වෙන්න තිබුණා. ඒ වගේම මැතිවරණයත් එක්කම මේ සම්බන්ධයෙන් තිබිච්ච බය, මාස්ක් එකක් දාලා පළවෙනි රැල්ලේදී බය වෙච්ච අය මිනි 4-5ක් දකින්නකොට ඒවා මේ අර බුම මේ ඒ මැරිච්ච අයව අවසන් කටයුතු කරන විදිය දැක්කහම එහෙම සමාජය තුළ ලොකු බයක් ඇති වුණා. හැබැයි පස්සේ මැයි මාසෙන් පස්සේ වෙනකොට ඒ බය සම්පූර්ණයෙන්ම නැති වෙලා ගියා. අඩු ගානේ මුහුණු ආවරණ, මුඛ ආවරණ පළඳ පළඳෙන්නවත් උවමනාවක් සමාජය තුළ තිබිච්ච එක නැති වෙලා ගියා. එදා පළවෙනි රැල්ල මර්ධනය කරන්න හිටපු සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල්වරයා හැටියට විශේෂඥ වෛද්‍ය අනිල් ජයසිංහ මහතා නොවන්නට ඇත්තටම ඒ රැල්ලත් මැඩ පවත්වන්නට බැරි තත්ත්වයකට පත් වෙන්නට ඉඩ තිබුණා. මොකද එතුමා තමයි ඒ වෙලාවේදී ඒ වගකීම බාර අරගෙන කටයුතු කරේ. ඒ වගේම මේ අවස්ථාවේ ඉතාම කෘතවේදීත්වයෙන් IDH රෝහලේ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා දිවාරය නොබලා තමන්ගේ ජීවිත ගැන නොසලකා ආසාදිතයින්ගේ ජීවිත රැකගන්න කැප වුණ IDH රෝහලේ වෛද්‍ය කාර්ය මණ්ඩලය, හිත කාර්ය මණ්ඩලය, රසායනාගාර රාජකාරිකල අය සියලුම රෝහල් කාර්ය මණ්ඩලය කනිෂ්ඨ සේවකයින් අපි සිහිපත් කරනවා. එමෙන්ම මෙම වෛරසයත් සමග අපිට සෑහෙන කාලයක් ජීවත් වෙන්න වෙනවා. තාමත් හරියාකාර එන්නතක් විතරක් නෙමෙයි, අඩු තරමේ මේකේ මූලයවත් කොහෙද ඇති වුණේ කියනකවත් හොයාගන්න බැරි වෙච්ච අවස්ථාවක අපි දන්නවා තව අවුරුදු දෙකක් විතර අපේ සමාජය තුළ විතරක් නෙමෙයි මුළු ගෝලීය මුළු ලෝකය පුරාවම මේකත් එක්ක අපිට ජීවත් වෙන්න වෙනකොට අපිට ඒ සඳහා හැඩගැහෙන්න වෙනවා සමාජයක් සහ රටක් හැටියට. ඉතින් ඇත්තටම කියන කනගාටුවෙන් වුණත් කියන්නට ඕනේ එවන් අවස්ථාවක මිනිස්සුන්ගේ ජීවිතවලට ප්‍රමුඛතාවය ලබා දීලා සෞඛ්‍ය ඉතාම වැදගත් විදියට සලකලා ඒ සඳහා අවශ්‍ය පසුබිමක අද මහමාර්ගවලටත් වැඩිය මුදල් අඩුවෙන් තමයි සෞඛ්‍ය ක්ෂේත්‍රයට මහමාර්ග සඳහා වෙන් කරන මුදලටත් වැඩිය අඩුවෙන් තමයි මේ මිනිස්සුන්ගේ ජීවිත සඳහා අත්‍යවශ්‍යම සෞඛ්‍ය සේවාවන් සඳහා මුදල් වෙන් කරලා තියෙන්නේ මේ අයවැයෙන්. ඉතින් අපි මේ පැතිරෙන වෛරසය වළක්වා ගැනීමේදී අපි රටක් හැටියට ඉතිහාසයේ ඉඳලා අපිට ඉතාම හොඳ සෞඛ්‍ය සේවාවක් තිබිච්ච රටක්, නිදහස් සෞඛ්‍ය වගේම ජාතික මට්ටමේ ඉඳලා කුඩාම පරිපාලන ඒකකය ග්‍රාම සේවක මට්ටමට යන වසම දක්වාම අපිට ඉතාම හොඳ සෞඛ්‍ය සේවයක් මුළු රටේම තියෙනවා. ඉතින් මේකෙදි මම ගරු ඇමතුමිය මේ සභාවේ ඉන්න වෙලාවේ එතුමියට යෝජනා කරනවා අද දිස්ත්‍රික්ක මට්ටමින් තියෙනවා DPDHS කාර්යාල ප්‍රාදේශීය සෞඛ්‍ය අධ්‍යක්ෂක කාර්යාල තියෙනවා. අඩු තරමේ ගරු ඇමතුමියනි මේ හැම කාර්යාලයකටම PCR යන්ත්‍රයක් ලබා දෙන්න පුළුවන් නම්, මොකද අද මේ කාර්යාල DPDHS කාර්යාලයක් යටතේ තියෙන මුළු රටේම ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාල 340ක් විතර මුළු රටේම තියෙනවා. ප්‍රාදේශීය ලේකම් කොට්ටාස තියෙන්නේ 331යි. එතකොට මේ දිස්ත්‍රික්කේ මේ කටයුත්තේ වගකීම මේ ප්‍රාදේශීය අධ්‍යක්ෂකවරයාට, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයාට බාර දෙනවා නම් මේ PCR කිරීමේදී සහ ඒ සම්බන්ධයෙන් ආසාදිතයින් සොයා ගැනීමේ සහ ඒ සඳහා ගත වෙන කාලය අහිංසක මිනිස්සු අපහසුතාවයට පත්වෙන එක, එහෙම නැත්නම් මේ සඳහා මේ ආසාදිතයින් සොයා ගැනීම ඉඳලා හැම එකක්ම දිස්ත්‍රික්ක මට්ටමින් කරන්න පුළුවන්. දැන් ඊයේ නැති වෙච්ච අයගේ එක්කෙනෙක් ඉන්නවා අකුරැස්සේ. එතකොට අපි මීට ඉස්සලා අකුරැස්සේ ආසාදිතයින් ඉන්නවා කියලා අපි අහලා තිබුණේ නැහැ. රජයක් හැටියට දරන්න තියෙන වියදම, අනවශ්‍ය ප්‍රමාදය, මේ හැම එකක්ම මේකෙන් වළක්වා ගන්න පුළුවන් කියලා අපි කල්පනා කරනවා. ඉතින් ඒ වගේම තමයි හැම දිස්ත්‍රික්කයකම බෝවන රෝග වැළැක්වීමට වසංගත වේදාඥ කෙනෙක් හැම දිස්ත්‍රික්කයකම ඉන්නවා. ඒ අයට මේ PCR යන්ත්‍රයක් ලබා දීලා අවශ්‍ය ලැබ් ෆැසිලිටීස් ලබා දුන්නා නම් මේ කටයුත්ත දිස්ත්‍රික්කයේදීම ඉවර කරගන්න පුළුවන්. මොකද එහෙම නැති වුණොත් එහෙම තව අවුරුද්දක් දෙකක් තුනක් යනකොට සමහර වෙලාවට කෝවිඩ් වසංගතයේ මේ රටේ කොච්චර අද 20,000ක් කිව්වට අපි බලාපොරොත්තු වෙන්නේ කවදාවත් මේ රටේ 20,000ක් එයි කියලා. මරණ 109ක් 110ක් වුණාට තව අවුරුද්දක් දෙකක් යනකොට මොන වගේ තත්යකට අපිට මූණ දෙන්න සිද්ධ වෙයිද දන්නේ නැහැ. ඉතින් විශේෂයෙන්ම මම ඔබතුමීගේ කාරුණික අවධානය ඒ සඳහා යොමු කරනවා. ඒ වගේම මාතෘහා ළමා වෛද්‍ය නිලධාරියෙකුත් වෛද්‍ය නිලධාරිනුත් මේ දිස්ත්‍රික්ක මට්ටමින් ඉන්නවා. ඒ අයටත් විශාල කාර්යභාරයක් තියෙන නිසා විශේෂයෙන්ම මාතෘහා ළමා සායනවලදී සමහර වැඩකටයුතු අතපසු වෙන නිසා දැන් මේ MOH කාර්යාලයක් බැලුවොත් එහෙම සෞඛ්‍ය නිර්ණායකවල හැටියට තියෙන්නේ ජනගහනය 60,000කට එක MOH කාර්යාලයක්. නමුත් ප්‍රාදේශීය ලේකම් කොට්ටාස මට්ටමේ ගත්තාම සමහර තැන්වල 125,000ක් 145,000ක් ජනගහනය ඉන්නවා සමහර තැන්වල 25,000ක් ජනගහනය ඉන්නවා ඒ වගේම භෞතික පිහිටීම අනුව විශාල ප්‍රමාණයක් සමහර තැන්වල ප්‍රමාණය ලොකුයි හැබැයි ජනගහනය අඩුයි ඉතින් මේ සම්බන්ධයෙන්ුත් මොකක් හරි මේ වෙලාවේදී කරන්න අපහසුකමක් නැහැ මේවා කරන්න ඕනේ තරම් අපේ ඕනෑම රජයක වැඩ කටයුතු කරන්න පුළුවන් අය ඉන්නවා අඩු ගානේ මේ ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාල ස්ථාපිත කිරීමේදී මේ වගේ වසංගතයක් මැඩ පවත්වන්නට පුළුවන් ඕන කෙනෙකුට කැපැසිටි එකක් තියෙනවා ඒ තුල වැඩ කරන්නට ඒ අයට පුළුවන් උපරිම ධාරිතාවයක් දරා ගන්නට පුළුවන් විදියට මේ ජනගහණය අනුවත් ඒ අයට යම් කිසි සහයෝගයක් ලබා දෙනවා නම් මම හිතනවා ඇත්තටම හොඳයි කියලා ඒ වගේම සමහර මේ MOH කාර්යාලවලින් සාමාන්‍යයෙන් සිද්ධ විය යුතු සායන රාජකාරී පිළිකා මර්ධන වැඩසටහන් අධ්‍යාපන දැනුවත් කිරීම මේ වගේ දේවල් අද මේ කොවිඩ් වසංගතයට ඉන්න ප්‍රධාන වෛද්‍ය නිලධාරියා කටයුතු කරනකොට අනිත් ඒවා කිරීම පිළිබඳව නිරීක්ෂණය කරන්න
මිනිත්තු දෙකක් කාලයක්
විශේෂයෙන්ම සමහර වෙලාවට ඇත්තටම බැරි වෙනවා එහිඳ MOH කෙනෙකුත් බාර දෙන්න කියලා මම මේ පුළුවන් නම් අනුයුක්ත කරලා දෙන්න කියලා මම ඉල්ලීමක් කරනවා ඒ වගේම කාලය තියෙන අඩුපාඩුව නිසා විශේෂයෙන්ම මේ කාර්යාලවලට අනුයුක්ත වෙලා ඉන්න මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ගැන ඒ වගේම පවුල් සෞඛ්‍ය නිලධාරිනියන් පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරන්න මොකද ඒකොන් නිතරම හැමතිස්සෙම ආසාදිතයෙක් හඳුනා ගන්නට ඉස්සෙල්ලම යන්නේ මහජන පරීක්ෂක මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් තමයි ඉස්සෙල්ලම මේ ආසාදිතයව මුණගැහෙන්නේ. එතකොට මේ අයට අද සමහර තැන්වල ඒගොල්ලොන්ට අවශ්‍ය පර්සනල් ප්‍රොටෙක්ටිව් ඉක්විප්මන්ට් මොකුත් නැහැ. සමහර අයට ඇත්තටම කියනවා නම් අඩු ගානේ මේ අය වෙනුවෙන් රිස්ක් අලවන්ස් එකක්වත් මේ වෙලාවේ මේ කාලය තුළට වත් ලබා දෙනවා නම් ඒ අයගේ විශාල ගැටලු තියෙනවා. ඒ අයට ගමන් කරන්න අපහසුව තියෙනවා. ඒ අයට සමහර වෙලාවට ඒ අයට තියෙන නොයෙකුත් අඩුපාඩුකම් සමහර කෙනෙක් මේ ඒගොල්ලොන්ගේ සාමාන්‍යයෙන් ඒගොල්ලෝ බලන්න ඕනේ 10,000ක විතර ජනගහනයක් වුණාට සමහර අය 15,000ක් 20,000ක් වසම් 10 12 ඒගොල්ලෝ ආවරණය කරනවා. මොකද අඩුපාඩුවක් තියෙනවා 2856යි මුළු රටේම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඉන්නේ. ඉතින් ඒ අය වෙනුවෙන් මං හිතන්නේ මේ රාජ්‍ය සේනාධිපති සෞඛ්‍ය අමාත්‍යතුමා හැටියට ඉද්දි පාපැදි නොමිලේ ලබා දීලා තිබුණා මේ මොටර්සයිකල්. ඉතින් ඒ වගේ ඒගොල්ලොන්ගේ පහසුකම් වැඩි කරන්න වෙයි. මේ පහසුකම් වැඩි කරන්නේ ඒ අය ගැන කල්පනා කරන්නේ මේ වසංගතය පාලනය කිරීමට. ඒ වගේම තමයි මේ රිස්ක් අලවන්ස් එක මේ පර්සනල් ප්‍රොටෙක්ටිව් ඉක්විප්මන්ට් PHI මහතුරුන්ට වගේම මේ බිම්මට මේ වැඩ කටයුතු කරන්න මට විනාඩි දෙකක් දෙන්න ගරු මුනාසුනාරු මන්ත්‍රීතුමනි විශේෂයෙන්ම ඒගොල්ලොන්ට පවුල් සෞඛ්‍ය නිලධාරිනියන්ටත් මේ හැම අභියෝගයක්ම තියෙනවා. මම මේ වෙලාවේදී ඔබතුමීට ඊට අමතරව එක දෙයක් ඔබතුමීගේ අවධානයට යොමු කරන්න කැමතියි. ඒ තමයි ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදල. මීට ඉස්සෙල්ලා ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදල තිබුණේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ යටතේ ගැසට් කළා. මේ පාර එක ගැසට් කළා තියෙන්නේ මුදල් අමාත්‍යාංශයේ යටතේ. මේකට තමයි සෞඛ්‍ය සම්බන්ධයෙන් එන සියලුම තෑගි ප්‍රදාන දෙන්න ලැබෙන අරමුදල් මේ හැම එකක්ම ලැබෙන්නේ මේකට. මේකේ කාර්යභාරය තියෙන්නේ මේ වගේ වසංගතයක් පවතිනවා නම් එහෙම නැත්නම් සෞඛ්‍ය අංශයේ මොනවා හරි අවශ්‍ය කරන උපකරණ ගන්න තියෙනවා නම්
අවසන් කරන්න
මේ හැම එකක්ම මේ ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදල 1981 අංක 13 දරන ඇක්ට් එකෙන් තමයි මේ හදලා තියෙන්නේ. මම ඔබතුමීගෙන් ඉල්ලීමක් කරනවා ඒ සම්බන්ධයෙන් අඩු ගන්න මේ මුදල් හරි අරගෙන මේක ඉතාම අත්‍යවශ්‍ය වෙලාවක් හැටියට සලකලා විශේෂයෙන්ම මේ රැල්ල මීට වැඩි වෙනවා තව මාස දෙක තුනක් යනකොට. ඒක මර්ධනය කරන්න නම් ඒක පාලනය කරන්න නම් විශේෂයෙන්ම අපි සියලු දෙනාගෙන මේක ජාතික හැඟීමක් ඇතුව මේක දේශපාලන වාසි ගන්න නෙමෙයි මැරිච්ච ප්‍රමාණය ගන්න
නෙමෙයි
ඉස්සෙල්ලා මිනුවන් ගොඩ රැල්ල ඊට පස්සේ පෑලියකොට රැල්ල දැන් බන්ධනාගාර රැල්ල දැන් ඇවිල්ලා තියෙනවා පොලිස් රැල්ල. ඉතින් මේ හැම එකක්ම මේක දවසින් දවස. අද මට වෙන්න පුළුවන්, හෙට මෙතන ඉන්න ආණ්ඩු පක්ෂයක කෙනෙකුට වෙන්න පුළුවන්. ඒ නිසා අපි සියලු දෙනාම මේක වෙනුවෙන් අපිට දෙන්න පුළුවන් උපරිම සහයෝගය ලබා දෙනවා. හැබැයි මේක මගේ ඉල්ලීම තියෙන්නේ විශේෂයෙන්ම ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලවල ඉන්න මේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, ඒ වගේම පෞල් සෞඛ්‍ය නිලධාරිනියන් සහ සියලුම කනිෂ්ඨ නිලධාරීන් ජාතික රෝහල
සංකරණ කර්මන්තුමිට මිනිත්තු 3කට වැඩි කාලයක් ගිහිල්ලා
තියෙනවා. මධ්‍යම ආණ්ඩුවේ ඉන්න සමහර අයට පැය 450 500 අතිකාල දීමනා ගෙවනකොට පළාත් සේවයේ ඉන්න අයට කිසිම දෙයක් ලැබෙන්නේ නැකොට හම්බ වෙන්නේ පැය 260යි. ඉතින් මේක හැම කෙනාම මහන්සි වෙලා වැඩ කරන වෙලාවක ඔබතුමියගේ අවධානය මේ වෙනුවෙන් යොමු කරන්න කියලා ඉල්ලා සිටිමින් කාලය වැඩිපුර ලබා දුන්නට ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා.
බොහොම ස්තුතියි. මීළඟට ගරු කෝකිලා ගුණවන්තර මැතිණිය විනාඩි 6ක කාලයක් ඔබතුමින්ට ලැබෙනවා.
බොහොම ස්තුතියි. ඉතාමත් දක්ෂ අමාත්‍යවරියක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ මෙහෙවන වෙලාවේදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැයශීර්ෂය වෙනුවෙන් කතා කරන ලැබීම මම ලද භාග්‍යයක් හැටියට විශ්වාස කරනවා. මුළු ලෝකයේ පුරාවටම කොරෝනා වසංගතය පැතිරෙනකොට අපේ රටටත් කොරෝනාවේ බලපෑම එනකොට එහි අමාත්‍ය ධූරය දැරුවේ පවිත්‍ර වන්‍යාරච්චි ඇමතිතුමිය. අපි දැක්ක එතුමිය කාන්තාවක් හැටියට ඉතාමත් මහන්සියෙන් කැපවීමෙන් තමන්ගේ ජීවිත අවදානම් පවා පැත්තකට තියලා හැම තැනම ඒ අදාළ අංශ සමග සම්බන්ධ වෙමින් උරෙන් උර ගැටෙමින් කටයුතු කරපු ආකාරය නිසා අපිට පළවෙනි කොරෝනා රැල්ල ඉතාමත් හොඳින් මර්ධනය කරගන්න පුළුවන්කම ලැබුණා. දෙවෙනි රැල්ල අපි මර්ධනය කරගෙන යනවා. විපක්ෂයට උමනාව තියෙනවා මේ කොරෝනාව අපි හරවන්න මර්ධනය කරුවේ නැහැයි කියන කාරණාව ඔප්පු කරන්න. හැබැයි අද අපි රෝගය දිහා බලනකොට රටක් හැටියට අපි කොරෝනා මර්ධනය අතින් ඉතාමත් ඉහළ තැනක ඉන්නවා කියන බොහොම සතුටෙන් කාන්තාවක් හැටියට කාන්තාවක් අමාත්‍ය ධූරයේ දරන වේලාවෙදි මම මතක් කරන්න කැමතියි. මම කොරෝනා ගැන වැඩි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ මුලාසන අනුරුව ගරු මන්ත්‍රීතුමනි. බොහෝ දෙනෙක් කොරෝනා ගැන කතා කරපු නිසා විශේෂයෙන්ම අද අපේ රටේ තියෙන ප්‍රධානම ගැටලුවක් හැටියට මම දකින්නේ අපේ විමල් වීරවංශ මහත්මයා කතා කරපු ආකාරයට මේ බෝනෝන රෝග. අද දවසේ අපේ රටේ කොරෝනා වලින් සිදුවන මරණවලට වඩා දහස් ගුණයකින් වැඩි මරණ ප්‍රමාණයක් බෝනෝන රෝගත් එක්ක සිද්ධ වෙනවා. විශේෂයෙන්ම අපි පුංචි කාලේ අහලා තිබුණේ පුංචි පැටව පිළිකා රෝහලේ පිළිකා වාට්ටු ඉදි වෙනවා කියලා පැටව වෙනුයි. අපි පුංචි කාලේ අහලා තිබුණේ රිජ්වේ ආර්ය රෝහලේ දියවැඩියාවට පුංචි පැටවන්ට වාට්ටු හැදෙනවායි කියලා. හැබැයි අද රටේ තියෙන තත්ත්වය දිහා බලනකොට අපිට දැනෙනවා අපේ රට තුළ දැඩි ලෙස බෝවන නොවන රෝග විශාල ව්‍යාප්තියක් සිද්ධ වෙනවායි කියලා. මේක සිද්ධ වෙන්නේ කොහොමද කියලා කල්පනා කරලා බලනකොට මේකට බලපාන පළවෙනිම කාරණාව තමයි අපි පාවිච්චි කරන අපි ආහාරයට ගන්න අපේ ආහාර රටාව. විශාල වශයෙන්ම අද අපේ ජනතාව මේ බෝනෝන රෝග පිළිබඳව දැනුවත් කරන වැඩපිළිවෙළක් සකස් කරන්න ඕනයි කියලා මම විශ්වාස කරනවා. විශේෂයෙන්ම අම්මා කෙනෙක් තමන්ගේ දරු පැටියට තියෙන ආදරයට කඩේට ගිහිල්ලා ගන්න මේ රටේ ලංකාව හැදෙන පළතුරක් නෙමෙයි. දරුවට වැඩි ආදරයක් දක්වන හින්දා ඇපල් ගෙඩියක් දොඩම් ගෙඩියක් මිටි ගෙඩියක් අරගෙන ගෙදර එනවා. එහෙම නැත්නම් ටිපිටික පැකට් එකක්, එහෙම නැත්නම් ඒ දරුවට කොකා කෝලා කෑන් එකක් අරගෙන ගෙදර එනවා. මේක තුල අවසානයේ ඒ දරුවට ලබා දෙන පිළිකාකාරක ටික, එහෙම නැත්නම් ඒ දරුවා ලෙඩ කරනවායි කියලා අම්මා දැනගෙන ඉන්නේ නැහැ. සම මේ කාරණා දිහා බලනකොට මම විශ්වාස කරනවා අපි රටක් හැටියට අපි කොරෝනා ගැන අවධානය යොමු කරනවා වගේ එහා සමාන අවධානමක් මේ බෝනෝන රෝග පිළිබඳව යොමු කර යුතුයි කියන කාරණා මම විශ්වාස කරනවා. මේ පිළිබඳව අපි ජාතික ප්‍රතිපත්තියක් හදන්න ඕනයි කියන යෝජනාව මම මේ වෙලාවේ ඉදිරිපත් කරන්න කැමතියි. අපේ රටේ අද මුදලට සියල්ල යට වෙලා ඉවරයි. බහුජාතික සමාගම් මං ඉහි පෙරේද දැක්ක බොහොම ලස්සන ඇඩ්වර්ටයිස්මන්ට් එකක් යනවා. දරු පැටියට කන්න දෙනවා අම්මා. දරුවා කන්නේ නැහැ කැමැත්තේ. ඒකට දානවා සුප්කෙටයක්. අන්න දරුවා කනවා. මොකද අපි සමාජයේ දෙන පණිවිඩය. අපි රජයක් හැටියට අපිට පුළුවන්කම ලැබිලා තියෙනවාද මේ පිළිබඳව තීන්දුවක් ගන්න. සමන් විශ්වාස කරනවා අපි අනිවාර්යයෙන්ම මේ පිළිබඳ නීතිමාලාවක් ගේන්න ඕනේ කියන කාරණා මම විශ්වාස කරනවා. ඒ වගේම අපේ රටේ නිෂ්පාදනය වන ආහාර දිහා බැලුවත් අපි වෙළඳපළට ගිහිල්ලා කෙසල් ගෙඩියක් ගත්තත් අන්නාසි ගෙඩියක් ගත්තත් අඹ ගෙඩියක් ගත්තත්
එක්කෝ මේකට කාබයිට් එක ගහලා
එහෙමත් නැත්නම් මේක වස විස වලින් පුරවලා තමයි අද වෙළඳපොළට ආවිලා තියෙන්නේ. සර් මේ කාරණා පිළිබඳව තීන්දුව අරගෙන මේ පිළිබඳව නීතිමය වශයෙන් ගන්න තියෙන කාරණා පිළිබඳව නීති පද්ධතියක් සකස් කර යුතුයි කියන කාරණා මම මේ වෙලාවේදී යෝජනාවක් හැටියට කරු අමාත්‍යමේට ඉදිරිපත් කරනවා. අපිට පුළුවන් වේවි අපේ දරු පරපුර ආරක්ෂා කරගන්න අපි මේ සඳහා නීති පද්ධතියක් ගෙනාවොත්. ඒ වගේම මම මතක් කරන්න ඕනේ අපේ රට තුල බොහෝ අවස්ථාවන් වලදී බොහෝ අය විවෘතව කතා කරන්න අකමැති ලිංගික අධ්‍යාපනය ගැන. මම විශ්වාස කරනවා කාන්තාවක් හැටියට අඩුම තරමේ අවුරුදු 14 15 වෙනකොටවත් මේ දරුවන්ට ලිංගික අධ්‍යාපනය දෙන වැඩපිළිවෙලක් අපි ආරම්භ කරන්න ඕනේ කියලා. ඒ ආරම්භ කරන වැඩපිළිවෙල තුල දරුවන්ව ආරක්ෂා කරන අනවශ්‍ය ගැබ් වැබීම් නැති කරන්න ඒ විදිහට ඒ දරුවන් ගැබ් ගන්න නැති වෙන විදිහට ඒ ලිංගිකත්වය ගැන දැනුවත් කිරීමේ වැඩපිළිවෙලක් අපි රජයක් හැටියට ආරම්භ කරන්න ඕනේ කියලා මම විශ්වාස කරනවා. සමහර අවස්ථාවන් වලදී අනවශ්‍ය ගැබ් ගැනීමක් ගන්න දරුවා ඒ සමාජය තුල තමන්ගේ පෙම්වතාගෙන් කොන් වෙනවා. ඊට පස්සේ තමන්ගේ පවුලෙන් කොන් වෙනවා. එතනින් එහාට ගිහිල්ලා මුළු සමාජයෙන්ම කොන් වෙනවා. සමහර වෙලාවට තමන්ට රැකවරණයක් පිහිටක් නැති වෙනකොට ඒ දරුවා සමාජයට මූණ දෙන්න බැරුව සියදිවිණ හදා ගන්න වෙලාවල් තියෙනවා. සමහර යෝජනාවක් හැටියට ඉදිරිපත් කරනවා. අපිට පුළුවන් නම් මම දැක්කම සතුටු වුණා. සෞභාග්‍ය දැක්ම ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්තිය තුල දරුවෙක් ඉපදිලා ඒ දරුවා අනවශ්‍යයි නම් ඒ දරුවා බාර දෙන්න පුළුවන් කවුළු අපේ ඉස්පිරිතාරවල් වල හැදෙනවා. ඒ වගේම මම යෝජනාවක් හැටියට ඉදිරිපත් කරනවා මෙවැනි ගැප් ගැනීම් අරගෙන ඉන්න අපේ දරුවන් සුරක්ෂිත කරන්න පුළුවන් මධ්‍යස්ථාන අපිට ආරම්භ කරන්න පුළුවන් නම් අපිට පුළුවන්කම ලැබෙයි ඒ දරුවාගේ අනාගතය සහ ඒ වගේම මේ අම්මවත් ආරක්ෂා කරගන්න. ඒ වගේම මම මතක් කරන්න ඕනේ මේ වෙලාවේදී මම කැමති අශෝක අබේසිංහ ගරු මන්ත්‍රීතුමා පාර්ලිමේන්තුවේ හිටියා නම්
කාලය අවසන් වෙන ගරු මන්ත්‍රීතුමියනේ
එතුමා කිව්වා රාජිත සේනාරත්න මැතිතුමා තමයි අර මහනුවර තියෙන සේලයින් ෆැක්ටරි හැදුවේ කියලා. ඒකට මුදල් වෙන් කරුවේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා එතුමාගේ ආණ්ඩුව කාලේ 2014 ඉදම වෙන් කරුවේ අවුරුදු 5ක් යනකම් රාජිත සේනාරත්න මහත්තයාට බැරි වුණා ෆැක්ටරි හැදලා ඉවර කරන්න. ආණ්ඩුව අරගෙන මාස 4ක් 5ක් යනකොට අපි ෆැක්ටරි හැදලා ඉවරයි. මුළු රටටම අවශ්‍ය සේලයින් ටික ඒ හරහා ලබන අවුරුද්දේ ජනවාරි පෙබරවාරි වෙනකොට දෙනවා. ඒ විතරක්
නෙමෙයි
මේ රටේ බෙහෙත් නිෂ්පාදනය අද ආරම්භ කරලා තියෙනවා. එසා සෞඛ්‍ය අමාත්‍යතුමිය රාජ්‍ය අමාත්‍යතුරු දෙපළත් එක්කලා ඒ වගේම රජයේ නිර්ධාරණ සියල්ල එකතු කරගෙන ඉතාමත් හොඳ මේ අමාත්‍යංශය කරගෙන යනවා. මේ වෛශිෂ්‍යයට කතා කරන්න අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් ස්තුතිවන්ත වෙමි. මෙයන් වෙනවා
බොහොම ස්තුති කරමන්තිතුමනි.